භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමු. සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්ඡත්තං වේදි ධම්මෝ විඤ්ඤෝ හීති. ධම්මරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අඤ්ඤලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති. සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්භං සම්බධානි සුපාතිට්ඨිතං. ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා මහියංගනං නාගදීපං කල්යාණං පාදලාංචනං. දිවා ගුහං දීඝවාපි චේතියං ච උතියංගනං. තිස්ස මහා විහාරං ච බෝධිං මරිචවට්ටියං. ස්වර්ණමාලී මහා චෛත්‍යං ූපාරාම භයාගිරින්. ජේතවනං සීල චෛත්‍යං තථාගාචර ගාමකං. ඒතේ සෝල සටානානි ආං වන්දාමි සම්බදාං. ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. වන්නගන්ධ ගුණෝපේතං හේතං කුසුම සන්තසින් පූජයාමි මුන්දස්ස සේපාද සරෝවේ. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. නත්ති මේ සරණං අඤ්ඤං මුන්නෝ මේ සරණං වරම්. සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් හෝතු තේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් හෝතු තේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් හෝතු තේ ජය මංගලම් ජයෝ මුනිංගස්ස සුභෝති මූලේ අහෝ සිමාරස්ස පරාචයෝසි උංගෝසයුම් දේව ගනාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං භවතු සම්බ මංගලම් රක්කන්තු සම්බ දේවතා සම්බ මුන්දානු භාවේන සදා සින්ධි බවන්තු තේ භවතු සම්බ මංගලම් රක්කන්තු සම්බ දේවතා සම්බ ධම්මානු භාවේන සදා සින්ධි බවන්තු තේ භවතු සම්බ මංගලම් රක්කන්තු සම්බ දේවතා සම්බ සංඝානු භාවේන සදා සින්ධි බවන්තු වේ සාදු 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 අද දින ධර්ම දේශනාව පැවැත්වීමට තීරණය කරල තිබුණේ බොහෝම පෙර සිට. නමුත් වර්තමානයේ මේ සිදුවී තිබෙන ලෝක ව්‍යාසනය නිසා සජීවී ධර්ම දේශනාවක් හැටියට පමණක් සිදු කිරීමට තීරණය වුණා. අද දවසේ දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය දිස්නා මුදලිගේ ඒ පින්වත් වෛද්‍යතුමිය. එතුමියගේ බලාපොරොත්තු බවට පත්වන්නේ මීට වසර 5කට පෙර ආතුව අපත්තරින් සමුගත් ජයවිලාල් සිල්වා ඒ තම ස්වාමි පුරුෂයාණන්ට සාංසාරික වශයෙන් නිවීමක් වේවා, යහපත් උප්පත්ති භාවයන් ලැබේවා, කලන මිතුරු ඇසුරු ලැබේවා, සද්ධර්මය කන වැකේවා, උතුම් වූ නිර්වාණයෙන් සැනසීමට මේ පුණ්‍ය ධර්මයෝ හේතු වේවා කියන මූලික ප්‍රාර්ථනය ඇතුව. ඒ වගේම සුජීවත්ව සිටින මෑණිවරු දෙපළට චිත්‍රා ප්‍රේමවර්ධන පින්වත් මෑණියන් වහන්සේට, ඒ වගේම සුමනා ප්‍රනාන්දු පින්වත් මෑණියන් වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට, අපාතරින් සමුගත්ත සියලුම ඥාති මිත්‍රාදීන්ට සාංසාරික වශයෙන් යහපතක් ප්‍රාර්ථනා කරන අතර, නිවනක් ප්‍රාර්ථනා කරන අතර, සුජීවත්ව වාසය කරන පවුලේ හැම දෙනාමත්, ඒ වගේම සම්මා සමාධී ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දායකකාරක සියලුම පින්නතුන්ටත් ශ්‍රී ලංකා වාසී සියලු පින්වතුන්ටත් ලෝක වාසී සියලු සත්ත්වයන්ටම යහපත් මිනිසුන්ට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා මේ පැමිණ තිබෙන රෝග පීඩා තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලයෙන් දූරීභූත වේවා කියන මේ සියලු සත් ප්‍රාර්ථනා පෙරදැරිව අද දවසේ දායකත්වයෙන් දන්නු ලබන්නේ වෛද්‍ය දේශනා මණ්ඩලයේ පින්වත් වෛද්‍යතුමිය එතුමියටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා එතුමියේ ප්‍රාර්ථනා කරන ලද සියලුම සත් ප්‍රාර්ථනා උතුම් ධර්ම ශ්‍රවණානිසංස බලයන්ගෙන් ඒකාන්ත වශයෙන් ඒ කුසල් බලයෙන් සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිංසනය කරනවා සාදුව. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මුක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනේක ජාති සංසාරං සන්ධාවිසං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තු දුක්ඛාජාති පුනක් පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සම්භාතේ පාසුභා භංගා ගහකෝටං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං කයමච්ඡගාති සාදු සාදු සාදු. දෙදහස් විස්ස වසරේ පස්වෙනි මාසේ අටවෙනිදා විශේෂ ධර්මදේශනා භාවනා වැඩසටහන වෙසක් සතිය වෙසක් සමය තථාගත බුදුපියාණන් වහන්සේගේ අපරිමිත ගුණධාරාව මුළු මහත් ලෝකයම බොහෝම ප්‍රබල විදියට ජීවමානව පවතින සමයක් සියලු බුදුවරයන් වහන්සේලාගේ බුද්ධත්වයේ සිදු වූ කාලයක්. ඒ නිසා සෝබා දහමින්ම අපිට පුදුමාකාර ආශිර්වාදයක් ලබා දෙන සමයක්. වර්තමානයේ යම් ව්‍යසනයක් වී තිබෙනවා නම් ඒ සෝබා දහමට මනුෂ්‍යත්වයට ධර්මයට පිටුපාපු නිසා සිදු වූ ක්‍රියාවක් හැටියට අපට සලකන්නට පුළුවන්. ඒ නිසා සියලු මිනිසයන් කල්පනා කළ යුතුයි ලෝක සත්‍යයට සෝබා දහමට කර්මයට කර්මඵලයට ගරු කරමින් ඒවා තේරුම් ගනිමින් ඒවාට අනුකූලව ධර්මානුකූලව කටයුතු කිරීමට අදිෂ්ඨාන ඇති කරගත යුතුයි. අප තථාගතයන් වහන්සේ අනේක ජාතියේ අප්‍රමාණ දුක් ගැහැට පීඩා විඳිමින් සසර සැරිසරුවා. ඒ සසර සැරිසරුවේ මේ සසර හදන වඩුවා දැක්කේ නැතුව මේ සිද්ධාර්ථ ගෞතම කියන මේ උතුම් මිනිසත් බව ආත්ම භාවය ලබාගත් සමයේදී ඒ සතර පෙර නිමිති දැකලා වනගත වෙලා අපමණ වසර 6ක් පමණ කාලයක් දුක් ගැහැට විඳලා දැඩි දුෂ්කර ක්‍රියාවකට හසු වෙලා ජීවිතයත් මරණයත් අතර සටන් වැදිලා අවසානයේදී මේ ජීවිතේ ජයගත්ත සසර ජයගත්ත උත්තමයාණන් වහන්සේ සොයාගත්ත මේ සසර දුකට හේතුව මිනිසයාගේ චිත්තසංතානෙ උපදින දුකට හේතුව හොයාගත්තා. එහෙමනම් ඒක තමයි අපි ළඟ තියෙන තෘෂ්ණාව, ඒ තණ්හාව පින්නතුනි. ඒ තණ්හාව තෘෂ්ණාව ඇතිවන්නේ පටිච්ච සමුප්පන්නව. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය හටගන්නේ අවිද්‍යාව මුල් කරගෙන. මෙන්න මේ தත්වය දැකලා සම්පූර්ණයෙන්ම පින්නතුනි මුලින්ම උදුරා දාන්න පුළුවන්කම ලැබුණා. සම්පූර්ණයෙන්ම විස්කම්බන ප්‍රහාණය කරන්ද, ඒ සමුච්ඡේද ප්‍රහාණය කරන්ද පුළුවන්කම ලැබුණා. උදේ තදංග ප්‍රහාණ වශයෙන් පමණක් කෙලෙස් යටපත් කිරීමක් නෙමේ, සම්පූර්ණයෙන්ම කෙලෙස් මනසින් ඉවත් කිරීමට හැකියාව ලැබුණා. ඒ තථාගත බුදුපියාණන් වහන්සේට මෙන්න මේ වෙසක් පෝය සමයම මුල් කරගෙන තමයි ඒ සිද්ධි දහමයන් සිදු වුණේ. ස්වභාව ධර්මයෙන්ම ප්‍රඥාව උපදින නැගෙන විශ්වීය ශක්ති ධාරාවක් නිර්මාණය වෙන කාලයක් තමයි පින්නතුනි මේ වෙසක් සමය. අපිත් දන්නවා සතුන්ගේ පවා යම් යම් ඥාන වෙනස් වීම ඇති කරන ස්වභාව ධර්මයේ වෙනස්කම් නිසා. ඒක පැහැදිලි වෙනතුනේ මේ ගහකොළ පවා එහෙම ඉර පායනකොට මල් පිපෙනවා, ආයිර හැල යනකොට මල් හැකිලෙනවා. එහෙනම් මේ ස්වභාව ධර්මයේ තිබෙන යම් යම් සිද්ධාන්තත් එක්ක අනුබද්ධිතවයි මේ මහ පොළොවේ ජීවමාන වෙච්ච හැම වස්තුවක්ම සත්වයෙක්ම පැලෑටියක්ම ක්‍රියාත්මක වෙන්නේ. අපත් එහෙමයි, රාත්‍රී කාලේ නින්දට යනවා, උදෑසන ප්‍රබෝධයෙන් අවදි වෙනවා. ඉතින් ගහකොළත් එහෙමයි. එහෙමනම් පින්නතුනි එක්තරා ස්වභාවික සංසිද්ධියක් වන සමයක් තමයි මේ වෙසක් සමය. මේ පූර්ණ චන්ද්‍රයා අහසේ පායලා මුළු ලෝකෙම රාත්‍රී කාලයේදී බබළුවන ආලෝකවත් කරන සමයක් තමයි මේ සමය. ඉතින් ඒ විශ්වයෙන් ඇති හැදිච්ච ස්වභාව ධර්මයෙන් න්‍යායාත්මක සංසිද්ධියකුත් තියෙනවා. අපේ ප්‍රඥාව වඩා දියුණු කරගන්න විශේෂයෙන් මේ සමයේදී කියන කාරණේ අපි මතක් කරනවා. අනිත් සමයන් වලත් පුළුවන්, නමුත් මේ සමයේදී ඔබ ධර්මය මෙනෙහි කළොත් ඒකාන්ත වශයෙන්ම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අත්දකින්නට පුළුවන්. ඒ වගේම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අත්දකින්නට, දැක නිරෝධ කරගන්නට පුළුවන්. තම තමන් කුමන හෝ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ලබාගත් කර්මස්ථානයක් වැඩිමින් කෙනෙක්ගේ සාංසාරික හේතු සම්පත් අනුව ඒ නිවන් මඟ පාදා ගැනීමේ හැකියාව කුසලතාවය තියෙනවා පින්නතුනි. ඉතින් භාවනාවල් වල කැමැත්ත විවිධයි, විෂමයි. හැමෝම කැමති නෑ විදර්ශනා භාවනාවට. සමහරවද විය කැමති සමත භාවනාවන් වලට. සමත භාවනාවන් වලත් සමහර අය කැමති ආනාපාන සති භාවනාවට සමහර කැමති මෛත්‍රී භාවනාවට ඉතින් සමහර අය කැමති පිළිකුල් භාවනාවට සමහර උදවිය කසීන දස කසීන ආදී වඩමින් භාවනාවන් වල නියැලෙනවා ඒ එකක්වත් රණ්ඩු සරවල් ඇති කරගන්න ප්‍රශ්න ඇති කරගන්න කාරණා නෙමෙයි තමන් කැමති භාවනාවකින් සිත හැදීම අපාය දුරලලා මනුෂ්‍යත්වයේ රැක ගන්න දේවත්වයට පත් වෙන්න එහෙම නැත්නම් අතු සංසාරෙදී හරේ නිවන් දකින්න හොඳ පාරමී බලයක් බවට පත් වෙනවා. එබැවින් පින්නතුන් සීල දෙනාම කුමන භාවනාවක් මුල් කරගෙන කටයුතු කළත් මේ ඒක කිසිම ගැටලුවක් ඇති කරගන්න කවුරු ගහමරා ගන්න විවේචනය කරගන්න නිඳා අපහාස කරගන්න කාරණයක් නෙමෙයි ඕනම කෙනෙකුට තමන් කැමති භාවනාවක නියැලීමේ අයිතිය තියෙනවා ඒක බුදුහාමුදුරුවන්ගේ කාලෙත් බුදුහාමුදුරුව ඒක මේ ඇත්තන්ට ඒ නිදහස ලබා දීලා තිබුණා ඕනම තීර්ථ ආගමක මිනිස්සෙගේ චින්තන නිදහසෙන් තමන්ට තමන්ගේ භාවනාවල් සිද්ධ කරගන්න පුළුවන්කම තිබුණා. ඉතින් අපේ තථාගත බුදුපියාණන් වහන්සේ දකින ආධ්‍යාත්මික දර්ශනය අපට ඉතාම හොඳට පැහැදිලිව නිර්වෘල්ව ත්‍රිපිටක ධර්මයේ ඒ වගේම අපගේ අටුවාචාර්යයන් වහන්සේලා ලියා කියා පෙන්වා දීලා තියෙනවා. ඒවා හරියටම අනුගමනය කළාම හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කල්පනා කරන්න ඕන බොහෝම දෙනෙක් තර්කවාද විවාද කරගනමින් පසු වෙනවා මිසක් ධර්මයේ ප්‍රගුණ කළා මේ මාර්ගඵලයක් ලබන්න ධර්ම අවබෝධය කරගන්න මහන්සි වෙන්නේ අරයාගේ වැරද්ද මෙයාගේ වැරද්ද අර භාවනාවේ වැරද්ද මේ භාවනාවේ වැරද්ද කියන බලනකොට තමනුත් දැකලා නැහැ නේද තමනුත් දැකලා නැහැ ඉතින් තමනුත් දැකලා නැතුව මොන විවේචනයක්ද පින්නතුනේ ඒක හරියට අන්ධයෝ ගොඩක් එකතු වෙලා අලියෙක් ගැන කරන විග්‍රහය වගේ මෝඩයන්ගේ විග්‍රහයක් පින්නතුනේ ඉතින් ඒ වගේ පින්නතුනේ අද අන්තර්ජාලය මුල් කරගෙන ගොඩාක් වෙලාවට එවැනි මෝඩයෝ ගොඩාක් එකට එකතු වෙලා අන්ධයෝ ටිකක් එකතු වෙලා පහත් වචන භාවිතා කරමින් කටයුතු කරනවා පින්නතුනේ එහෙම කළාම ඒ ඇත්තන්ගේ තියෙන ගුණයන් පිරිහිලා ධර්මයට නිග්‍රහ කිරීමේ පාපයන් ඇති වෙලා ධර්මය බොහෝ දුරස් බවට පත් වෙලා සමහරලාට සම්ප්‍රප්පලාප පිසුනා වාචා පරුසා වාචා ආදී කරුණ සෑස්සෙලා ඒ ඇත්තන්ට සෑහෙන පවකුත් සිද්ධ වෙනවා එබැවින් ඒ වගේ නිෂ්ඵල ක්‍රියාවන් වල යෙදෙන්නේ නැතුව පුළුවන් තරම් තමන්ගේ සිත අවබෝධ කරගන්න සිතේ බර සැහැල්ලු කරගන්න ඕන සබ්බපාපස්සා කරන පෞටික ඉතින් දුරලන්න හැමතිස්සෙම බලන්න ඕන කුසලස්ස උපසම්පදා කුසලය වැඩි දියුණු කරගන්න පින කියන එක වැඩි දියුණු කරගන්න බලන්න ඕන පින තියෙන කෙනෙක්ගේ හිත හරිම ප්‍රසන්නයි පින්නතුනේ ඒක ගිනි ගන්න දැවෙන ස්වභාවයක් නැහැ හරිම ශාන්තයි ප්‍රණීතයි එයත්තන්ගේ වචනය යන්නය නිවන සුළුයි එයත්තන්ගේ වචනය තමන්ව සහනයටපත් කරවන සුළුයි තමන්ටත් හිත පිණිස ලෝකයටත් හිත පිණිස ජීවත්වන ජීවිතයක් බවට පත් වෙනවා පිටුතුනේ ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයේ අනුගමනය කරන ඕනෑම කෙනෙක්ගේ ජීවිතය පිටුතුනේ ඉතින් මේ සරල ගුණධර්ම මූලික ශික්ෂණ යන් කෙනෙක් තුල පිහිටවා ගන්නේ නැතුව කිසිසේත්ම එයත්තන්ට ගැඹුරු ඥානයක් පහළ වෙන්නේ නැහැ පිනතුනේ. ප්‍රාථමික සංකල්ප වලින් පිරුණු මිනිස්සෙකුට ගැඹුරු අවබෝධයක් ගැඹුරු ඥානයක් පහළ වෙන්නේ නැහැ. එබැවින් මූලික ධර්ම මුලින් පිළිපදින්නට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් බවට පත් වෙනවා පින්වතුනි. බොහෝ ධර්ම කරුණු අප්‍රමාණ පින්වතුනි අපට තථාගතයන් වහන්සේගේ ධර්ම කරුණු අතරින් දකින්නට ලැබිලා ඇති මේ සියලු පින්වතුන්ට. ඒ වගේම පින්වතුන් අහලත් ඇති දැකලත් ඇති ඒවා යටින් සඳහන් කරලා තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අහවල් මානවකයා, අහවල් ගෘහපතියා, බ්‍රාහ්මණයා, කුලපුත්‍රයා මේ අහවල් මාර්ගඵලයට පත් වුණාය කියලා සටහන් කරලා තියෙනවා. එහෙමනම් ඒකෙන් අදහස් වෙනවා මේ හැම ගාථාවකින්ම නිවන් දකින්න පුළුවන් කියන එක. මේ හැම ගාථාවක්ම බුදුහාමුදුරුවන්ගේ කර්මස්ථානයක්, බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් කියලා අපිට පේනවා. එහෙමනම් අපි කරන්න ඕන මොකද්ද? මේක ගාථාවක් අරගෙන මේ ගාථාවේ එදා ඒ මානවකයා, කුල පුත්‍රයා, බ්‍රාහ්මණයා මොන විදියටද දැකලා නිවන් දැක්කේ කියලා කල්පනා කරන්න ඕන. ඒක එක මොහොතකින් පල්ලෙහා තියෙන විග්‍රහය කියවලා අත්හරින්න නෙමේ තියෙන්නේ, ගැඹුරින් විදර්ශනා කරලා බලන්න ඕන පින්නතුනි. ගැඹුරින් විදර්ශනා කරලා බලන්න ඕන පින්නතුනි. හරියට මෙන්න මේ වගේ තමයි පොතේ තියෙන ඒ ගාථාව සහ ඒ විග්‍රහයන් ටික අපි කෙටියෙන් කියනවා පින්නතුනි. රොබට් එකක් හදාගෙන හඳට ගියා කියලා බලන්න. බොහොම ලස්සන කෙටි වචනයක් තියෙන. එතකොට ඔබ කෙනෙක් ඇහුවාම ඔබට තේරුණාද ඒක? ඊට පස්සේ ඔය කියන රොබට් එකක් හදාගෙන හඳට ගියා. ඒක නෙමෙයි දැන් අපි වෙන්න ඕන. රොබට් එකක් හදාගෙන හඳට යන්න ඕන. එතකොට ඒක කොච්චර ගැඹුරු කාරණයක් බවට පත් වෙනවද? මොනතරම් අභියෝග රහසියක් ජය ගන්න සිද්ධාන්තයක් බවට පත් වෙනවද? අන්න ඒ වගේ තමයි පින්නතුනි අපි ගොඩාක් ධර්ම කරුණු තියෙන්නේ. දැන් ගුවන් යානයක් කියන්නේ කොයි වගේද කියලා අහුවාම අර කුරුල්ලෙක් වගේ කියලා කියනවා. ඉතින් ඒ කෙටියෙන් ධර්මයේ තියෙන්නේ ඔන්න ඔය විදිහට පින්නතුනි. කුරුල්ලෙක් වගේ කියන මේ ගුවන් යානය හදාගෙන යන්න ගියොත් එහෙම තමයි සංකීර්ණත්වයේ තේරෙන්නේ පින්නතුනි. එනිසා හරිම ගැඹුරුයි පින්නතුනි. දැන් ශාසන ධර්මයේ කෙටියෙන් සඳහන් වෙන සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සජිත්ත පරියෝදපනං ඒතම් දානු ශාසනං. මේ ගාථාව නම් හරිම පොඩි. ඒත් ඒ ගාථාවේ තියෙන දේවල් ටික ක්‍රියාත්මක කරන්න නම් ජීවිත කාලයමත් මදි පින්නතුනි. ජීවිත කාලෙත් මදි. සබ්බ පාපස්සකරණ සියලු පාව නොකරන්නට, කුසලස්ස උපසම්පදා කුසලේ වඩන්නට, සචිත්ත පරියෝදපනං හිත දමනය කරන්නට, බුද්ධ ශාසනය අනුශාසනය මේක කරන්න පින්නතුනි මොනතරම් අමාරුවක් අපහසුවක් තියෙනවද? එහෙමනම් ධර්මයේ ප්‍රායෝගික කිරීම තමයි හරි අපහසු. ඉතින් ධර්මයේ ප්‍රායෝගික කරන්න හිතෙන්නේ බොහෝම ටික දෙනෙකුටයි. දැන් බලන්න පින්නතුනි, දැන් ගෙවල් වලට වෙලා බොහොම නිෂ්කලංකව ගෙවල් වලට වෙලා ඉන්න මිනිස්සුන්ට, මිනිස්සු කීයෙන් කී දෙනාටද ධර්මයක් ප්‍රගුණ කරන්න ඕන, භාවනාවක් කරන්න ඕන, හිත නිවා ගන්න ඕන කියලා හිතෙන්නේ? හිත අවබෝධ කර ගන්න ඕන කියලා හිතෙන්නේ? අනිත් එක මිනිස්සු කල්පනා කරනවා මේ බුදුදහම කියන එක ගතින් පිළිපැදිය යුත්තක් කියලා. සංවරය ගතින්, අතහැරීම ගතින්, රහත් වීම ගතින්, නිවන් දැකීම ගතින් සිද්ධ වෙනවා කියලා. ගතින් නොවේ මේක සිද්ධ වෙන්නේ හිතෙන්, දර්ශනයෙන් පින්නතුනේ. ඒ නිසා හිතෙන් නෙමේ මිනිස්සු නිවන බලන්නේ ගතින්. හිමින් ඇවිද්දොත් ඕ රහත්. හයියෙන් දිව්වොත් ඕ නොරහත්. හිමින් ඇවිද්දොත් මාර්ගඵල. හිමින් ඇවිද්දොත් සිල්වත්. හයියෙන් ගියොත් දුස්සීලයි කියලා කල්පනා කරනවා. ඒ නිසා ඒ විදියට දකින හේතුවෙන් කවදාවත් මිනිසුන්ට අර ගතින් නිවන් දකින්න බැරි වෙලා තියෙනවා, හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් හිතෙන් නිවන් දකින වැඩපිළිවෙල තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. මොකද පංච උපාදානස්කන්ධය කියන එක තියෙන්නේ ශරීරේ නෙමෙයි, ඒක තියෙන්නේ හිතේ. ඊළඟට පෙන්වතුනේ මේ හිත කොහෙද තියෙන්නේ. ඉතින් මේ නොයෙකුත් විදියට කල්පනා කරලා කියනවා, ඔළුවේ තියෙනවා කියනවා, හදවතේ තියෙනවා කියලා කියනවා. ඒක පෙන්වතුනේ උදාහරණයකින් පෙන්වතුන්ට මම පවසන්න කැමතියි. වහිනකොට හෙන ගහනවානේ, විදුලි කොටනවානේ. කෙනෙක් කැහුවොත් ඒ හෙන ඒ විදුලි කොහෙද තියෙන්නේ කියලා හෙව්වොත් ඒක කොහෙවත් නැහැ, කොතනකවත් නැහැ මේවා. ඒක එවලෙම පටිච්ච සම්පන්නව ඇති වෙන දෙයක්. මේ අපේ තියෙන පටිච්ච සම්පන්න නෙමෙයි, ඒ වලාකුල් අතර ඇති වෙන හේතු ප්‍රත්‍ය නිසා හටගන්න දෙයක්. ඒ හේතුන්ගේ ඝෂ්ඨනේ නිසා එදවලේ හටගන්නා වූ ගිනි ජාලාවක් බවට ඒක පත් වෙමින්, විදුලියක් බවට පත් වෙමින් ඒක විදුලි සැරක් බවට පත් වෙනවා. හැබැයි ඒක තියෙන තැනක් නෑ වෙනතුනේ. අහවල් තැන පවතිනවා කියලා මේ කියන්න පුළුවන් කමක් නෑ. ආන්නේ වගේ තමයි වෙනතුනේ සිතක්. මේ ඉන්ද්‍රියන් ටික හොඳට ඔහෙන ඉස්සලව තියෙනවා. නමුත් මේවා එකට එක ගස්තනේ වර්ත ගමන් පස්සපච්චයා වේදනා තණ්හා උපාදාන ඇති වෙනකොට වෙනතුනේ හෙන ගෙඩි පුපුරනවා වගේ තමයි මේ චිත්ත සංතානවල ඇතිවන මේ චිත්ත බලවේග උපදින්නේ. ඒවත් ඒ කරුණුත් එක්ක ගැටෙන විදියට උපාදිනෙ වෙනවා. දැන් මෙතන තියෙන අවිද්‍යාව තමයි වෙනතුනේ මේ සිතමමයි මගේ ආත්මයයි කියලා රැවටිලා අරගෙන ඉන්නවා. ඒ රැවටීම මොන තරම් දුර්වල විදියට මේ මිනිස්සයා අරගෙන තියනවද, මේ හිත අරගෙන තියනවද කියලා කල්පනා කරන්න ඕන. බලන්න පින්නතුනේ ශරීරය අල්ල ගන්නවා, ඉඳුරන් ටික අල්ල ගන්නවා. ඊට පස්සේ අතීතය මම වෙමි, මගේ ආත්මය වෙමි කියලා හිත බාර ගන්නවා. අනාගතයත් මම වෙමි, මගේ ආත්මය වෙමි කියලා බාර ගන්නවා. ඊළඟට මේ ටික කාලයයි කවුරුත් මිනිස්සු හැටියට ජීවත් වෙන්නේ. ඉතින් ඒ මිනිස්සු ආගම් මම මගේ ආත්මය කොට ගන්නවා, ජාති මම මගේ ආත්මය කොට ගන්නවා, වර්ගයන් මම මගේ ආත්මය කොට ගන්නවා, රට මගේ මම ආත්මය කර ගන්නවා, ඉඩම මගේ ආත්මය කර ගන්නවා. දැඩි චිත්ත සන්තානයක් ඒවායේ පිහිටා අත් නොහර අල්ලා ගන්නා වූ ස්වභාවයක්, බද්ධ තණ්හාවක්, ඇලීමක් මේ චිත්ත සන්තානය තුළ ජනිත කරවනවා. එහෙම ජනිත කිරීම සිදුවන්නේ පින්නතුනේ මේ සංස්කාරකයාගේ ස්වභාවය නොදන්නා බැවින්. මේ සංස්කාරකයාගේ ස්වභාවය දන්නවා නම් මේ හිතට අබමන් රේණුවක්වත් අල්ලගන්න හිතෙන්නේ නැහැ. පුණි දෙයක්වත් අල්ලගන්න හිතෙන්නේ නැහැ පින්නතුනේ සංස්කාරකයාගේ ස්වභාවය දන්නවා නම්. සියල්ල අතහැර දානවා. හැබැයි ශරීරින් නෙමෙයි. ශරීරෙන් අතහැරියොත් මනුස්සයෙකුට පැවැත්මක් නැහැ, ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ශරීරේනොත් අතහරිනවා පිරුණුවන් පාන දවසට. එහෙම නැත්නම් අපි මේ ශරීරය බහා තබල යන දවසට අපි ශරීරේනොත් ඔක්කොම අත්හරින්න ඕන. නැත්නම් පෙරේතිය වෙනවනේ. සිතින් වගේම ශරීරයනොත් උන්නත් හැරලා යන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ ශරීරය දාලා යන දවසට, ඒ දාලා යන දවස මේ බණ අහන, මේ බණ සතුටෙන් අහන, මේ බණ කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් අහන අය ඉන්නව පින්නතේ වරින් වර. ඒ සියලු දෙනාටම 2050 60 70 80 ඉක්මවන්න අමාරුයි. මේ 2080 100 ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. ඒ තරහින් බණ ඇහුවත්, පුපුර පුපුර මෛත්‍රියෙන් බණ ඇහුවත්, විදර්ශනාවෙන් බණ ඇහුවත්, රජුන් බණ ඇහුවත්, සිටුන් බණ ඇහුවත්, ඒ කිසිම කෙනෙකුට 2050 60 ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇත්තෝ ඒ මේ ශරීර බහා තබලා යන්න ඕන. ඉතින් මේ කෙටි කාලෙක පින්තුනේ වෛරය උපදවා ගන්න බුද්ධ ආගම අල්ල ගන්න ඕනේ නැහැ. වෛරය උපදවා ගන්න කිසිම ආගමක් උමනා කරන්නේ නැහැ. මිනිස්යාගේ ස්වභාව సంతානෙම පිරි ඉතිරි පවතින වෛරය ස්වභාවයෙන්ම එනවා. තිරිසං ගති ගියාක් මේ සත්තු වෙලා ඉපදිලා එක පාරට මේ ආත්මේ මිනිස්සු වුණාම ඒ ඇත්තන්ගේ හිතේ වෛරය වැඩි වෙනසක්. අපිත් එක්ක මහාන වෙච්ච එක හාමුදුරු කෙනෙක් හිටියා. ඉතින් මට උන්වහන්සේගේ දිහා බැලුවාම පෙර ජන්මයන්වල තියෙන ස්වභාවයක් පේනවා මට. නමුත් කියන්න විදියක් නැත පිටියේ. මට පේනවා ගියාත්මේ පොළඟෙක් වෙලා මෙයා ඉඳලා තියෙන කෙනෙක් කියලා. ඉතින් එයාම කියන එක දවසක් හාමුදුරුවනේ මට මහ පුදුම කේන්තියක් යන්නේ ගියාත්මේ පොළඟෙක් වෙලා හිටියද දන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා හරියටම හරි මම දැක්කා, ඒ වුණාට මට කියාගන්න විදියක් නැතුව හිටියේ. දැන් ඉතින් ඔබ වහන්සේ කටින්ම කියපු නිසා මං ඒක හරි කියලා කියන්නම් කියලා. ඒ වගේ පින්නතුනේ විවිධ සත්ව ගති ප්‍රකාශනය වෙනවා. දැන් මේ රටේ ඉන්න එක්තරා මේ ඇමතිවරයෙකුත් කිව්වා, ඉතින් දන්නේ නැහැ ඉතින් අපේ හැටි මේ ගියාත්ම බල්ලෙක් වෙලා හිටියත් දන්නේ නැහැ කියලා ඔහුම කටින් කිව්වා. එතකොට මම අනිවාර්යෙන් දැක්කා ඔහුගේ පෙර ආත්ම භාවයේ හැසිරීමෙන්. නමුත් ඔහු කටින්ම ඒක කිව්වා, ඒක හරි, ඒක ඉබේ කියවෙන්නේ පින්නතුනේ. ඒ වගේම පින්නතුනේ නිකන් ඉන්නකොට හිතෙන සමහර මිනිස්සු අපායට යයිද දන්නේ, කොහේ යයිද දන්නේ කියන කට්ටිය ඉන්නවා. ඒ වචනවලම තියනා නේද ඔවුන් සසර අතර මං වුණා කියලා. ඔවුන් සසර අතර මං වෙලා ඉන්නවා. ඈ බල්ලෙක් වෙලා උපදීද දන්නේ, පූසෙක් වෙලා උපදීද දන්නේ කියලා ඒගොල්ලන්ගෙම හිත කියනවා. එහෙම කියන වචන කියන අය ඕන තරම් අපිට ඇහිලා තියෙනවා. ඒ වගේම ඉන්නෝ අපාය ගියත් අපි බය නැහැ කියන අය ඉන්නවා. ඒගොල්ලෝ ඒකාන්තේ යන්නේ අපායට. ඈ අපායට බය නැහැ කියන අය ඉන්නවා. ඉතින් ඒ නිසා පින්නතුනේ අර එවැනි අපාය ලක්ෂණ තියෙන පිරිස ඉන්නවා මේ සමාජේ. ආලෝකේ නඳුරට යන පිරිස ඉන්නවා. ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් මේ ලබාගත් ආලෝකයෙන් ආලෝකයට යන පිරිස ඉන්නවා. ඒක තමන් සතු දෙයක් පින්නතුනේ. ආලෝකයෙන් ආලෝකයට යන්න ඕන. අඳුරෙන් අඳුරට යන මිනිස්සු ඉන්නවා, අඳුරෙන් එළියට එන මිනිස්සු ඉන්නවා. මේ සියලු දෙනාම පින්නතුනේ එක එක තැන්වල සංචාරය කරනවා. සංචාරය කරනවා මොකද අර කෙලෙස් වල තියෙන වේගය තමයි ඒ. කෙලෙස් වල තියෙන වේගය ඒක තමයි හැටි පින්නතුනේ. කෙලෙස් වල තියෙන තණ්හාව, කෙලෙස් වල තියෙන වේගය තමයි ඒ පිට වෙන්නේ. ඉතින් ඒ කෙලෙස් දාමයන් වල තියෙන වේගය, පීඩනය තමන්ම හිතලා තේරුම් අරගන්නට ඕන, වටහා ගන්නට ඕන. මේ කෙලෙස් සිතින් උපාදාන ශක්තියෙන් ප්‍රහාණය කරගන්නේ කොහොමද කියලා කල්පනා කරලා තම තමන්ටම පුළුවන් කියලා හිතන මොනම හරි ක්‍රමයකින් කාගේ හරි ප්‍රතිපත්තියකට බැන බැන ඉන්න ඕනේ නැහැ. තමන්ට හිතෙනවා නම් මෙන්න මෙහෙම කෙලෙස් දුරු කරගන්න පුළුවන් කියලා ඒක කරා. ඇයි එහෙම අපි ඒක කරන්න කියලා කියන්නේ? ඔබට ඒක අත්දැකීමක් බවට පත් වෙන නිසා. ඒක හරිනම් හරි කියලා අත්දැකීමක් බවට පත් වෙනව, නැත්නම් වැරදි වැරදි කියලා අත්දැකීමක් බවට පත් වෙනවා. එහෙම නැතුව අනුන්ගේ ප්‍රතිපදාවල් විවේචනය කරමින් දුස් කියමින් නම් ඉඳලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. තමන් දකින දෙයකින් කුමන හරි දෙයකින් පත් වෙලා තමයි මං විවේචනය කරන්න කියලා හිතුවනම් හරි පූර්ණත්වයටම පත් වෙලා පොඩ්ඩක් දැකලා නෙමෙයි ඉහළම තත්ත්වයට පත් වෙලා මම මේ දේවල් කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් පින්නතුනේ කර්මය ගැන, ධර්මය ගැන, ලෝකය ගැන වරදවා හිතුව උමුතුවට පත් වෙනවා, උම්මාදයට පත් වෙනවා කියලා ධර්මයේම සඳහන් වෙනවා පින්නතුනේ. දැන් මේ විශ්වය ගැන හිතන්න ගියොත් එහෙම අසීමාන්තික ලෙස උමුතුවට පත් වෙනවා. ඒකට හේතුව හිතා ගන්න බෑ පින්නතුනේ. ඒ වගේම කර්ම විෂය පිළිබඳව හිතන්න ගියොත්, සත්ව විෂය ගැන හිතන්න ගියොත් පින්නතුර උමුතුවට පත් වෙනවා. උමුතුවට පත් වෙනවා. ඒක අසීමාන්තික දෙයක්. ඒ වගේම තමයි වෙනතර නිර්වාණ විශ්ය කියන ධර්මතාවයත් වරදවා ගත්තොත් කෙනෙක් එයාගේ මුතුවටපත් වෙනවා. ඇයි එහෙම අපි කියන්නේ? මේ වෙනකොට අපි දකිනවා වෙනතුනේ මේ සමාජය තුළ, මේ අන්තර්ජාලය තුළ එහෙම වාසය කරනවා එහෙම පිස්සු වැටිච්ච අය. පිස්සු වැටිච්ච අය වෙනතුනේ පිස්සු බල්ල වගේ. පිස්සු බල්ලගේ ස්වභාවය තමයි දගෙන දගෙන කෙන හපා කනවා. එතකොට හැම දේම දුෂ්ට සිතින්, දුෂ්ට වචනවලින් විවේචනය කරනවා, නිග්‍රහ කරනවා, නින්දා කරනවා. ඒ දේවල් සිද්ධ කරන්න පින්නතුනි අර පිස්සු බලු රෝගී වගේ මේ නිර්වාණ ධර්මයේ වරදවා විඥානගත වීම නිසා, පිස්සු වැටිච්ච නිසා. ඉතින් පිස්සු වැටිච්ච කෙනෙක් හොයාගන්න පුළුවන් ඒ ඇත්තව හපා කන ස්වභාවයේ ලක්ෂණයක් පෙන්වනවා පින්නතුනි. ඒගොල්ලෝ වචනෙන් පවා මිනිස්සු හපා කනවා. පිස්සු බලු රෝගය කියන්නේ ඒ අර බල්ලන්ට හැදුනා බල්ල කටින් කනවා, මිනිසුන්ට හැදුනා මිනිසු වචනයෙන් තමයි මිනිසුන්ව හපා කන්නේ. ඉතින් ඒ වගේ පිළිතුරේ නිර්වාණ ධර්මයේ වරදවා ගන්න කෙනෙකුටත් උමුතුව පිස්සුව වගේ එකක් හැදෙනවා පිළිතුරේ. ඒගොල්ලෝ අපාගාමීත්වයට පත් වෙනවා. අපි දැකලා තියෙන ඕනතරම් හාමුදුරුවන්ට එහෙම සිද්ධි වෙලා තියෙනවා. මානසික අසමතුලතාවයන් වලට වත්ලා තියෙනවා. ඒ වගේම භාවනා වලට නේදිලා ගොඩාක් මනස අවුල් කරගත්ත පිරිස් ඉන්නවා. පිස්සංකොට වල සෑහෙන්න ඉන්නවා වෙනතුනි. ඒක තමයි හරියට තේරුම් ගත්තේ නැති වුණොත්, හරි උපදේශයක් හොඳ නුවණින් පාවිච්චි කරේ නැති වුණොත් එයාත්තන්ගේ ඒ මනස පාලනයෙන් ගිලිහිලා ගිහිල්ලා ඇත්තන්ගේ මනස උම්මාදයට පත් වෙනවා. ඒ නිසා අපි හොඳ ප්‍රඥාවකින් යුක්තව, හොඳ සති සම්පජඤ්ඤයකින් යුක්තව අපි කරන කියන ක්‍රියාවන් පිළිබඳව සහ කරන භාවනා පිළිබඳව සහ මනස වැඩෙන ආකාරය පිළිබඳව හොඳ අවධියකින් භාවනාවන් වල නියැලෙන්න ඕන කියන එක බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙනවා. ඒකට තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ හුදෙක් කකුල් දෙක අතපය යන විතරක් නෙමෙයි, අපේ හිතත් කොහේද සැරිසරන්නේ, කොයි විදියටද වැඩෙන්නේ, කොයි විදියටද පසුබහින්නේ, කොයි විදියටද සැරිසරන්නේ, කොයි කොයි ලෝභ ద్వේෂ මෝහ ආදී අඳුරු තැන්වලට යනවද, කුසලයේ වැඩෙනවද, කුසලයේ පිරිහෙනවද, පින පිරිහෙනවද, පින වැඩෙනවද කියලා බලන්න ඕන වෙනතුනේ. හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඕන. අපි වාහනයක වුණත් හොඳට බලනවා මේකේ පෙට්‍රල් තියෙනවද, ඩීසල් තියෙනවද නේද, මේවයි තෙල් හරියට වැඩ කරනවද, සර්විස් කාලේ හරියද බලමින් තමයි දුවන්නේ. ආන්න ඒ වගේ තමයි භාවනාවකුත්. භාවනාවක් කරද්දිත් ඒකට අවශ්‍ය කරන ශක්ති, ඒකට අවශ්‍ය කරන කුසල් නිරන්තරයෙන්ම වටපිටාවේ පවතිනවද කියලා තේරුම් අරගනිමින් තමයි පින්නතුනේ මේ කටයුතු කරන්න උවමනා කරන්න. එහෙම නැතුව මේ කටයුතු කරලා තමන් නිකන් ඔළුව නරක් කරගන්න උවමනාවකුත් නැහැ පින්නතුනේ. ඒ වගේම කියන්නම් වාලේ භාවනා පස්සේ යන්න හොඳ නැහැ. හොඳ අවබෝධයෙන්, සිහියෙන්, කරුණුකාරණා අවබෝධයෙන් කියවා බලා තමයි භාවනා මාර්ගවලට යන්න ඕන. අඩුම තරමේ පින්නතුන් අපි භාවනා මාර්ගවල යනවා නම් ඒ ඇත්තන්ට මතක් කරනවා අපේ රේණුකාණ චන්ද විමල මහානායක ස්වාමීන් වහන්සේ බොහෝම දයාවෙන්, මහා කරුණාවෙන් ලියලා තියෙන පොත් ග්‍රන්ථ මාලා කොටස් ටිකක් තියෙනවා. ඒ කොටස් ටික තමයි අපිත් මූලික ආදීරයන්වලදී අපිත් කියවේ. මොකද ඒ පදනම ගන්නේ නැතුව ත්‍රිපිටක ධර්මයවත් මම හිතන්නේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ පදනම ගන්න ඕන උන්වහන්සේගේ පොත්පත් ටික කියවන්න. විදර්ශනා පිළිබඳව, නිර්වාණ විනිශ්චය වැනි පොත් තියෙනවා නිර්වාණය පිළිබඳව. ඒ වගේම කෙලෙස් 1500 කෙලෙස් පිළිබඳව, එත වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ආදී ඒ පොත් තියෙනවා. පැවිදි භූමියටපත් වෙන අයට ඒ ශාසන අවතරණය වැනි පොත්පත් තියෙනවා. ආදී වශයෙන් Tamanට ඒ බොහොම වැදගත් පොත්පත් තියෙනවා. ඒව කියවන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. එතකොට හොඳ අවබෝධාත්මක උපදේශන මාර්ගයකින් යුක්තව ශක්තිමත් පදනමකින් යුක්තව අන්න ශාසන මාර්ගයට ගමන් කරනවා වෙනතොට. ඒකම ජීවිතයේ ඔය වචන භාවිතය, ක්‍රියාව නොසලකිල්ලෙන් භාවිතා කරන සීලු දෙනාම උන්ට කියවන්න ඕන ප්‍රේතවත්තු, විමානවත්තු වගේ පොත් කියවන්න ඕන. ඒවයි සඳහන් වෙලා තියෙනවා කුසල කර්මයන්වල විපාක සහ අකුසල කර්මයන්වල තියෙන විපාක ආදී දේවල් තියෙනවා. ඒ වගේම තේර තේරි ගාථා ධර්මාදී කියවොත් එහෙම කොහොමද උන්වහන්සේලාගේ අවබෝධයන්ට මන් පෙත් පෑදුනේ කියලා යමෙකුට වටහා ගැනීමේ හැකියාව තියෙනවා. ඒවා කියවීමෙන් ශාසන ධර්මයේ තියෙන දයාව, කරුණාව පිළිබඳව සහ ප්‍රකාශනය මනාකොට හඳුනා ගැනීමේ පරිසරය උදා වෙනවා. ඒ වගේම සමාජ උවදුරු කරදර වලින් බේරිලා සාර්ථක දිවි පෙවතක් ගෙන යාම සඳහා ජීවිතයේ අත්දැකීමෙන් හදා ගන්න ගියොත් වෙනතුන ජීවිතේ හදාගෙන ඉවර වෙනකොට වයසට ගිහිල්ලා අවුරුදු 80ක් විතර වෙලා ජීවන අත්දැකීම් ටික තේරුම් කර ගන්නකොට, මිනිස්සුන්ගේ හැටි තේරුම් ගන්නකොට වයස 80යි. වැඩක් තියනවද? වේලාසනින් මිනිස්සුන්ගේ ජීවිත ලෝකයේ හැටි තේරුම් ගන්නට 550 ජාතක පොත් වහන්සේ වැනි පොත් කියවන්න ඕන. ඒව සත්තුන්ගේ ජීවිත උපමා කරගෙන, බෝසතාණන් වහන්සේගේ ජීවිතය උපමා කරගෙන පින්නතුනේ එහි පෙන්වා දීලා තියෙනවා සමාජයේ ස්වභාවය පිළිබඳව. ඒ විට පින්නතුනේ ඔය අපි ඔය පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් කොහෙන් හරි ඉගෙන ගන්න සමාජ විද්‍යාවට වඩා ලක්ෂ වාරයකින් ගැඹුරුයි, කෝටි වාරයකින් ගැඹුරු සමාජ විග්‍රහයක් මේ 550 ජාතක පොත් වහන්සේ තුළ තියෙනවා. ඒ නිසා තමන්ගේ දරුවන්ට, තමන්ට කියවන මේ හැම දෙයක්ම පින්නතුනේ දැන් පොතක් වශයෙන්ම ගිහිල්ලා මේ ගන්නම කඩේට ගිහින් වුමනා නැහැ. ගොඩාක් දේවල් ඇප් එකක් තුලින්, මොබයිල් ෆෝන් එකට ඇප් එකක් තුලින් ගන්න පුළුවන්. ත්‍රිපිටකය, මේ 550 ජාතක පොත් වහන්සේ, මේ අන්තර්ජාල පහසුකම නිසා ගොඩාක් වටිනවා. ඊළඟට කියවන්න අකමැති නම් අහන්න, ශ්‍රවණය කරන්න පවා මේ තියෙනවා පින්නතුනේ. අපිට මතකයි බෞද්ධ ආනාලිකාවේ අපේ දරණාගම කුසල ධම්මහාමුදුරු වැඩ ඉද්දී උන්වහන්සේ දිගටම සිද්ධ කරේ 550 ජාතක පොත් වහන්සේ මේ හැමදාමත් විවරණය කිරීම. මොකද ඒක හේතුව ඒ සමාජයට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් ඒ පොත් වහන්සේ වන බැවින්. ඒ වගේ පින්නතුනේ අපිට මේ ධර්මයේ උපකාර, මෙන්න මේ සියල්ලම උපකාර කරගෙන තමයි ධර්මයේ කියන කාරණේ තේරුම් කරගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් මොකක්වත්ම ධර්මයේ දන්නේ නැති කෙනෙකුට ඇවිල්ලා අපි මෙතන පාවිච්චි කරන එක වචනයක් අල්ල ගන්නවා. අන්න ඒ හාමුදුරු නිහඬව ඉන්නේ කියලා කියන්නේ එහෙම නිවන් දකින්න පුළුවන්ද කියලා විවේචනය කරනවා නේද? ඈ එහෙම නිවන් දකින්න පුළුවන්ද කියලා කියනවා. ඉතින් එහෙමත් නැත්නම් ඔක්කොම අතහරින්නේ කියලා කියනවා. ඔය නිවන් දකින්න පුළුවන්ද? මොකද හේතුව මේ වචනයක තියෙන බර තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ බරට සරිලන, ඒ බර උසුරන්න පුළුවන් ඥානයක්, ගුණයක්, සම්පත්තියක් තිබුණොත් විතරයි. ඉතින් අපි ගොඩාක් ගැඹුරු ධර්ම කරුණු මේ සමාජයට කියන්න ගිහිල්ලා අපි විශාල අමාරුවක් වැටලා තියෙනවා. මොකද අපි අමතක කරලා තියෙනවා අපේ මූලාරම්භයේ ඉඳලා මේ ගැඹුරු ධර්ම කරුණු කරා පැමිණීම සඳහා අපි ගත කරපු අප්‍රමාණ වෙහෙස අපි අමතක කරලා දාලා අපි කෙලින්ම උඩින්ම අරගෙන මේ ගැඹුරුම ධර්ම කරුණ සමාජගත කරන්න ගියා. එතකොට සමාජයට මේක තේරෙන්නේ නැතුව ගියා. ඉතින් අපි ආවේ අර සියලුම පොත්පත් ටික හදා අරගෙන පෙනුතුනේ. ඒ පොත්පත් ටික හදා අරගෙන කියවගෙන අධ්‍යයනය කරගෙන ඒ ගුරුවරුන්ගේ ගුරුකුර පරම්පරාවන් වල තියෙන ඉගැන්වීම් සහ අධ්‍යයනයන් තුල මේ ස්වාමීන් වහන්සේලාගේ පාදෝවණය කරලා පඩික්කම් හොදලා කුටි ඇමදලා මිදුල් ඇමදලා දවසට තුන් සැරේ බුද්ධ වන්දනාවන් සිද්ධ කරගෙන ඒ පිළිවත් ආදී අනුගමනය කරමින් වර්ධනය වෙච්ච දහමක් අපි ගැඹුරුම කොටස සමාජයට කියලා දෙන්න ගියාම ඔන්න සමාජයට ඒක ඇත්ත වශයෙන්ම වටිනාකමක් නැති වෙලා තියෙනවා, අගයක් නැති වෙලා තියෙනවා. වෙනතරයි දැන් අර ඒකත් මේ වගේ දෙයක් වෙනතුනේ. අර ගොඩාක් අමාරුවෙන් මව්පියෝ දුක් විඳලා පෝසත් වෙනවා. පෝසත් වෙලා ගොඩාක් අමාරුවෙන් හරිම අමාරුවෙන් ජීවිතේ පෝසත් කරේ. නමුත් මේ ඊළඟ පරම්පරාවේ පුතාට මුණුපුරාට මේවයි කිසිම අගයක් නෑ. ඒගොල්ලෝ මේ එකක් හම්බ කරන්න තියෙන අමාරුව, මේ වාහනේ ගන්න තියෙන අමාරුව, ඒ මුකුත් දන්නේ නෑ. මේ ප්‍රදේශයේ මේ පළාතේ ඉඩමක වටිනාකම, ගේක වටිනාකම මුකුත් දන්නේ නෑ. ඒගොල්ලෝ මොකද්ද කියලා හිතනවා. මට නම් ඕක කිසි අගයක් නෑ කියලා හිතනවා. නමුත් එයා බින්දුවට වැටිලා කවදක හරි අසරණ වුණොත් තමයි තේරෙන්නේ කොච්චර අමාරුද ඒ වගේ තත්ත්වයකට එන්න කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි පින්තුරි පේන්නේ. මේ තථාගතයන් වහන්සේ පියෙක් වගේ පෝසත් වෙලා අපරිමිත දුක් ගැහැට විඳලා මේ අවබෝධ කරලා දේශනා කරපු ධර්මය. ඊළඟට පින්තුරි අපමණ වෙහෙසක් දරලා අවබෝධ කරගත් ධර්මය අපි ඉතාම සරල අන්දමින් බොහෝම සිනාම සුමුහුණින් බොහෝම සරල උදාහරණ මාර්ගයකින් මේක කොහොම හරි ගිහියාට නොතේරෙනවයි කියලා පැත්තකට දාලා තිබිච්ච ධර්මය සූත්‍ර අභිධර්ම කාරණා මේ ගෙනහැර දක්වනකොට ඒව අගයක් නැතුව දකිනවා. ඒක ඉතාම වැරදි වෙනතුනේ. ඒක බොහොම අගේකොට අවබෝධයෙන් නුවණැති මිනිස්සු දකින්නට ඕන කරනවා වෙනතුනේ. අන්න එවැනි අයට තමයි සද්ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් පුදුම විදියට කවුරු හරි නිවන් දැක්කයි, මාර්ගඵලයක් තියෙනවායි, ධර්මයක් තියෙනවායි කිව්වාම ඒ මිනිස්සයාම එළවගෙන ගිහිල්ලා පහර දෙනවා. හැබැයි පින්නතුනේ අර පාරයිනේ අරක්කු ගහලා කසිප්පු ගහලා ඔරලෝසු කණුව යට එහෙම නැත්තම් කානුවේ වැටිලා ඉන්න මිනිහට කවුරුත් බනින්නේ නැහැ. ඒක මහා පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. ඇයි හේතුව පින්නතුනේ ධර්ම විරෝධී පිරිසක් බිහි වෙනවා. ඒකට හේතුව පින්නතුනේ මාය ආවේශ වෙන්නේ ධර්ම මාර්ගයේ යන අය කෙරෙහිමයි. ඇයි මාය ආවේශ වෙන්නේ? මාය ආවේශ වෙන්නේ දුර්වල ශක්තියින් තියෙන කෙනා ළඟට. මාය ආවේශ වෙලා ධර්මයේ විවිචනය කරන, නිඳා කරන. එහෙම නිඳා කළා කාලයක් ගිහිල්ලා අපෙන්ම ඇවිල්ලා සමාවත් ගන්නවා. එහෙම සමාව ගත්තට පින්නතුනේ අර කරපු පව් ටිකට ඕ එතන ඉඳලා ඒ ටිකේ විපාකයක් ගෙවන්න සිද්ධ වෙනවා. එතන ඉඳන් සමාව ලැබෙනවා. එතන ඉඳලා සමාව ලැබෙනවා මිසක් අර කරපු ටිකට සමාව හම්බෙන්නේ නැහැ. ඒක හරි පුදුම වැඩක් නේද? ඈ ඒ නිසා කරපු ටිකට සමාව හම්බෙන්නේ නැහැ. ඒ කරපු ටිකට යා ගෙවන්න ඕන. දැන් දේවදත්තත් ආවනේ සමාව ගන්න. සමාව හම්බ වුණාද? නෑ. එහෙම සමාව හම්බ වෙන්නක් නෑ. කරපු ටිකට ඒ ආදායම හම්බ වෙනවා යාට. නොකරපු එතන ඉඳලා තියෙන සංවරයට එතන ඉඳලා පින්නතුනේ යාට ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ඒ වගේ පින්නතුනේ. ඒ නිසා ධර්මයේ නොදැන වචන භාවිතා කළොත්, ධර්මයේ නොදැන සිතුවිලි භාවිතා කළොත් ඒ සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම ඒ සතර අපායන් අවීචි මහා නරකයන් වල අප්‍රමාණ දුක් ගැහැටවලට විඳමින් සමහරලාට ඒ පව් වුන් වැදූ මව්පියන්ට ඒ වගේම දරුවන්ට පවා අයිති වෙමින් යනවා පින්නතුනේ මහා පව් සිද්ධ කරගත්තොත් එහෙම. ඒක මහා පුදුම අවසනාවන්ත තත්ත්වයක් හේතෙන් එවැනි තත්ත්වයන් වලට පත් නොවි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධර්ම අද්වේෂය කියන ධර්මය අලෝභය කියන ධර්මය ගොඩනගන්න ඕන පින්නතුනේ. ඒ නිසා අපිට මේ ලෝකෙ හැමෝම නරකයි කියලා කියන්නත් බෑ, හොඳයි කියලා කියන්නත් බෑ. හොඳ අය ඉන්නවා, නරකයි ඉන්නවා. හොඳයි නරකයි අය ඉන්න එක නෙමෙයි අපිට වැදගත්කම තියෙන්නේ. අපේ හිත අපි පිරිසුදු කරගන්න එක පින්නතුනේ. අපේ හිත අපි පිරිසුදු කරගෙන කටයුතු කරන්නට ඕන. නරකය ගැනවත් අපිට අවශ්‍ය නැහැ සංවේගයට පත් වෙන. ඒ ඇත්තොත් එක්ක මේ ගැටලු හදාගන්න අපිට උවමනාවක් නැහැ. ඒ අය කරගන්නා කර්මය ඇත්තන්ට ගෙනියන්න හැකියාව තියෙනවා. අපි කරගන්නා වූ කර්මය අපිට ගෙන යන්න හැකියාව තියෙනවා කියලා කල්පනා කරගෙන කටයුතු කරන්නට ඕන පින්නතුනේ. ඉතින් මේ කරුණු කාරණා ටික අනුගමනය කරනකොට අපිට නිවන් මඟ තෝරගන්නට ශක්තිය ඒ තුලින්ම පදනමක් බවට සැකසෙනවා. ගැඹුරින් යමක් ප්‍රකාශ කළාම ඒක තේරුම් ගන්න තරම් ශක්තියක් ලෝකෙ නැහැ කියලා තේරුම් ගියොත් ඒකාන්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මහා ධර්මතර විදර්ශනා ධූරේ අවබෝධයක් තියෙන උතුමෝ සියලු දෙනාම කරන්නේ මේ සමාජය තුළ නිහඬ වෙනවා. ඒකට හේතුව මේ 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 සත්‍යර මේව කියලා වැඩක් නැහැ කියලා කල්පනා කරනවා. දැන් අපිට තේරෙනවා දැන් අපේ හිටපු මහානායක ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් මං ආශ්‍රේ නිශ්‍රේ කරා. ඉතින් අපේ උන්වහන්සේලා කියවපු පොත් ප්‍රමාණය අපිට පේන උන්වහන්සේලාගේ පොත් රාක්‍ය දැක්කහම ඒ වගේම උන්වහන්සේලා දන්න ශාස්ත්‍රීය පදනම් ගොඩායි කියලා පේනවා. ඒත් උන්වහන්සේලා බුලත් ඉඩක් කාලා පඩික්කමට කෙල ගහලා පත්තරයක් බලාගෙන ඉන්නවා. ඉතින් මම බැලුවා ඇයි මේ හාමුදුරු අපේ මිනිස්සුන්ට ඕ වගේ ආ දෙන්න ගියොත් ඔය මිනිස්සු අපේ ඔළුවට මත හොදල යනවා කියනවා. ඒවත් නැත්තම් ඔය මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නැහැ මෝලියෝ වැඩක් නැහැ ඔකුන්ට කියලා දීලා කෙලෙහි ගුණ දන්නේ නැති මිනිස්සු කියලා කියනවා. ඉතින් ඇත්ත වශයෙන්ම එහෙම නැත්තම් එවැනි සේවයක් කරන්න ගියොත් එහෙම ඒ සමාජයේම අර දුෂ්ට මිනිස්සු ටික එකතු වෙලා පහර දෙනවා. ඔන්න කීර්ති ප්‍රකාර ප්‍රශංසා පස්සේ යනවා. ඔන්න ප්‍රසිද්ධ වෙන්න යනවා. ඈ ඔන්න ලාභ සත්කාර පස්සේ යනවා කියලා මඩ ගහනවා. අර මොකක් කරන්නේ නැත්තම් ඕකේ කමන්නේ පඩික්කමඩ කියලා ගහලා පත්‍රේ බලන් හිටපුවායි. කරන්න ගියොත් එනතුනේ අර අර ධර්ම විරෝධීන් අර වගේ නිග්‍රහයන් සිත කරනවා. ඈ ධර්මයක් නොකියන පැත්තකට වෙලා අර කුටියක් අතට වෙලා හොයේ බකන් නිලාගෙන බස්ස වගේ නිදාගන්න අය ඉන්නවා. කිසිම මුකුත් කරන්නේ නැහැ. හැබැයි බණ ටිකක් කියාගෙන යන හාමුදුරුවන්ට බොහෝම නින්දිත ලෙස නිග්‍රහ ලෙස කරන ඒ තමයි ධර්ම විරෝධීන් ඇස පියාගන්න සෙනින් ඒගොල්ලෝ අවීචි මහා නරකයට යනවා. වළක්වන්න බෑ පෙන්නුතුනේ. ඒ නිසා කිසිම හාමුදුරු කෙනෙකුට යම් කිසි මේ හොරකම් කරන්න මංකොල්ල කන්න කියන්නේ නැහෙනේ මිනිස්සුන්ට. ජීවිතේ කාටවත් හිරිහැරයක් කරන්න කරදරයක් කරන්න කියන්නේ නැහෙනේ. මේ හිතක් හදාගන්න කියා දෙන ස්වාමීන් වහන්සේලා කිසි කෙනෙකුට නිග්‍රහ කරනවට ඔබ කැමති වෙන්න එපා වෙනතුනේ. එහෙම වුණාම මේ සමාජයේ ප්‍රබෝධයක් ඇති වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට පවා ඇවිල්ලා මාරාවේසේ මිනිස්සු කිව්වා ඔබ වහන්සේ බුදු වෙලා නම් ඇයි ඔච්චර මේ ගමක් ගමක් ගාන ගිහිල්ලා මිනිස්සුන්ට බල කියන්නේ පාඩුවේ අර ගහක් මුලට වෙලා පාඩුවේ ඉන්නකෝ එහෙම කිව්වා. ඒට කිව්වා එවිට මේ ධර්මයේ සැඟවී යනවා ලෝකේ පවතින්නේ නැහැ. හොම දුර්ලභ ධර්මයක් වෙනතුන මේක මනුෂ්‍යයාලග නොපවතින ශක්ති ස්වභාවයක්නේ. ඔන්න ඕකට තමයි විරුද්ධ වෙන්නේ. ඔය බොරුවක්, ඕක බොරුවක් කියලා මේවට පහර දෙනවා. දැන් අපිට පින්නතුන ධර්මය නිකන් කියන්න හිතෙන්නේ. මොකද ධර්මය කියනකොට නිකන් වැරදි කාරයක් වගේ කියලා තේරෙනවා. ඒ කියන්නේ අපි ලොකු වැරද්දක් කරන්නේ සමාජයට. මොකද සමාජය තුලින් ඒ ධර්ම විරෝධී භාවය වැඩි වුණාම අපිට ධර්මය කියන්න හිතෙන්නේ. ධර්මය කියන්න හිතෙනකොට මොකට කියනවද මේවා? මුඩ තේරෙනවායි මේවා කියන අදහස එනවා. ආපු ගමන් අරක වහලා දානවා. ඕක කියලා වැඩක් නැහැ කියලා. ඊට පස්සේ තියෙන්නේ අපිට මේ අර මිනිස්සුන්ට තේරෙන මොනවා හරි අර කයිවාරු ටිකක් ගහලා මේ ඉවර කරන්න තියෙන වෙනකොට ජීවිතේ. එතකොට ඒකට මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒක ගතානුගතකයි සම්ප්‍රදායිකයි මිනිහට තේරෙන මට්ටමේ තියෙන එකක්. විශේෂ ඥානයක් ඕමනා කරන්නේ වෙනස ධර්මීය විසයිනේ. ධර්මීය විසයි වෙනස සංසාරේ අපායට යන මිනිස්සුන්ට ධර්මීය විසයි. ධර්මය කියනකොට මිනිසුන්ගේ ඇතුළ පිච්චෙනවා, ගිනි ගන්නවා වෙනතුනේ. තේරුණාද? ධර්මය ගිනි ගන්නවා. ඒක වළක්වනවා වෙනතුනේ. කොහොම හරි ඒක වළක්වන්න කටයුතු කරනවා. ඒ තමයි වෙනතුනේ මාර්යාගේ මාර දූවරු, එහෙම නැත්නම් මාර පුත්‍රවරු. ධර්මය ඇහෙනකොට ඔවුන්ගේ ගිනි ගන්නවා, හොයා ගන්න පුළුවන්. ඒකට වැරදි කියන්නම තමයි හිතෙන්නේ. ඒකේ දොසක් දකින්නම තමයි හිතෙන්නේ. දෛක මහත්මයෙක් හිටියා. මේ 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 කොලයක් මුද්‍රණය කරලා දුන්නාම ඒක සක්කාය දිට්ඨිය දුරු කරගන්න ක්‍රමය පිළිබඳව තිබුණේ. ඒක මගේ කියමනක් නෙමෙයි. අර අචංචා හාමුදුරුවන්ගේ පාඩයක් අරගෙන අචංචා නැත කියලා වචනයක් මම ඇතුළත් කළා. අචංචා ස්වාමීන් වහන්සේගේ දර්ශනයේ කොටසක් දාලා තිබ්බේ. දාලා ඉතින් අපි මේ මුද්‍රණය කරලා මේක නොමිලේ බෙදා දෙන්නේ අපි කියලා නම සඳහන් කරලා තිබුණා. ඒකටත් ඇවිල්ලා කියනවා මේ මේ ඔබ වහන්සේට මේ මමත්වයේ තියෙනවා, සක්කාය දිට්ඨියේ තියෙනවා, මෙන්න මේ මොකද කියලා අහුවා. මේ යටින් නම සඳහන් කරලා තියෙන්නේ ඒක නිසාලු. ඉතින් අර ඒ මිනිස්සයාව පුදුම ට්‍රයි එකක් දාලා තියෙනවා මේකේ දොසක් හොයාගන්න. එතකොට මේක දොසක් හොයාගන්න බැරි වෙනකොට දොසක් උපකල්පනය කළා මේකට. ඈ දොසක් උපකල්පනය කරනවා. දොසක් උපකල්පනය කළා. හරි මේක දකින්න පිළිතුරේ. ඒ තමයි පිළිතුරේ සංසාරේ අපායට යන මේ පාරමී පුරණ මිනිස්සුන්ගේ ස්වභාවය පිළිතුරේ. ඒක නම් කරේ මේ මේ රටේ ප්‍රසිද්ධ ගායකයෙක්, බොහෝ ජනප්‍රිය ගායකයෙක්. මේ මනසේ මේ හිතා ගන්න පුළුවන් ඉතින් ගායකයෝ කොයි පැත්තේද ඉන්නේ කියලා ගොඩක් අය කාලා බීලා එහෙම නැත්නම් ගොඩක් වෙනසිච්ච මිනිස්සු ඉන්නේ. ඉතින් අර අධර්මකාමී බලවේගය ආවම පින්නතුනේ හරි පුදුම විදියට මේ මේ ඒක ඇති වෙනවා, දේශය ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි හරිම පරිස්සම් වෙන්න පින්නතුන් තමන්ගේ හිත රැකගෙන ඉස්සරහට යන වැඩපිළිවෙල අනුගමනය කිරීම සඳහා, තමන්ගේ සිත තමන් දමනය කර ගැනීම සඳහා, ආරක්ෂා කර ගැනීම සඳහා අප්‍රමාණ වෙහෙසක් දරන්න ඕන. බුදු ගුණ වඩන්න මුලින් පුරුදු වෙන්න ඕන වෙනතුන. එතකොට තමන්ගේ හිතේ අර බුදුහාමුදුරන්ගේ ළඟ තිබුණු බුද්ධ චරිත ලක්ෂණ තමන්ගේ ජීවිතේ ඇති වෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුරන් ළඟ තිබුණු වීරිය, බුදුහාමුදුරන් වහන්සේ කරපු කැපවීම, බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව වඩන්න, ඒ වගේම මේ දස පාරමී ගුණ සතුරු අන්දම හිතන්න තේරුම් ගන්නවා. එතකොට මේ ධර්මයේ මොනතරම් හරබර ගැඹුරු කාරණයක්ද පිළිබඳව තේරෙනවා වෙනතුනේ. එසේ නැතුව ඒ බුදු ගුණ වැඩිමක් නැතුව පින්නතේ කවදාවත් ධර්මෙ පිහිටන්නේ නැහැ. දැන් ධර්මයට ශ්‍රද්ධාව නැතුව, බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව නැතුව, ගුරුවරයාට ශ්‍රද්ධාව නැතුව මේ දුෂ්ට හිතකින් ධර්මෙ කවදාවත් ගන්න බෑ පින්නතේ. ධර්මෙ වදින්නේ නැහැ හිතට. ඈ මොකද කවදාවත් මේ අර අපිරිසුදු ඇඳුමකට සායම් වදින්නේ නැහැ වගේ. ඈ පිරිසිදු සිතක් ඇති කරගෙන ඇවිල්ලා කවදාවත් ධර්මය ගන්න බෑ වෙනතුනේ. ඒ නිසා පිරිසිදු හිතක්ම ඉස්සෙල්ලා ඇති කරගන්න ඕන. ඒක විවිධ උපමාවන් වලින් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. දැන් පිරිසිදු කලයට මඩ වතුර කලයට පීල් අල්ලගෙන හිටියයි කියලා මේ ඒකේ එවලේ කට ළඟ පිරිසිදු වෙනවා ආපෝ එක්මනින්ම අපිරිසිදු වෙනවා. අන්න ඒ වගේ නිසා පළවෙනි පීවර තමයි ධර්මයේ කියන එක හොයන්න කලින් නිවන් දකින්න කියන කාරණේ හොයන්න කලින් තමන්ගේ හිත සංවරයට පිරිසිදුවට ගන්න එක. තමන්ගේ හිත පිරිසිදු කරගන්න එක පළවෙනි එකෙන් කරන්නේ. පිරිසිදු කරගෙන ඉවර වෙලා තමයි මේ භාජනයට පිරිසිදු ජලය එක් කරන්න තියෙන්නේ. දැන් මේක වෙලා තියෙන්නේ තමන් අපිරිසිදු භාවය එහෝම තියෙද්දි මේක සායම් එකේ පොඟවනවා. හරි සායමක් වැදින්නේ. ඒව නැත්තම් පිරිසිදු වතුරේට පීල් එකට අල්ලගෙන ඉන්නවා. නමුත් වැඩක් නැහැ. ඒ හිත එක්ක මුලාවකට පත් වෙනවා වෙනවා. සසර භයංකාරත්වය දකින්නවා නම් නුවණ ඇති අය විතරයි ඒක දකින්න පිණුතුනේ. මනුස්ස ආත්මයගේ ගොඩාක් මිනිස්සු මේ වෙනකොට දන්නේ නැහැ. මනුස්ස ආත්මය දුර්ලභයි, මනුස්සත්ව ප්‍රතිලාභෝ දුර්ලභයි කියන කාරණේ දන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්. අපායේ තියෙන දුක් ගැහැට දන්නේ. සෙල්සියස් අංශක 5000ක විතර රස්නයක් තියෙන ගිනි ජාලාවක තියෙන රස්නේ දැනගන්න ඕන නම් විනාඩියක් ගිනි අඟුරක් අල්ල උඩ තියාගෙන ඉන්න. විනාඩියක් ගිනි අඟුරක් අල්ල උඩ තියාගෙන ඉඳලා මේ ඒකෙන් හිතා ගන්න මුළු ශරීරයම ඇඟම වෙලා ගත්තොත් සෙල්සියස් අංශක 5000ක විතර තියෙන රස්නයක් දරා ගත්තොත් කොහොමද වැඩේ? ඒකටත් සතුටුයි කියන මිනිස්සු ඉන්නවද නැද්ද? ඉන්නව පෙන්නතනේ ඉන්නවා. ඒකනේ පුදුම. ඒකයි පොදුමේ. ඉතින් ඒ මිනිස්සු ඒකාන්තේ මේ තැන් වලට ගිහිලා ඒ රසය විඳලා ඒ දුක විඳලා එතෙන්ට එනවා පින්නතුනේ. එතෙන්ට යන තමන් විහිං විනාශ වෙන පුජ්‍යලේ බවට පත්වීම සඳහා තරුණ ජීවිත මන්ත්‍රවල පාවිච්චි කරනවා. මේ යාම දන්නෝ මේක පාවිච්චි කළාම මෙහෙමයි කියලා. නමුත් ඉතින් එයාම පාවිච්චි කරලා විනාශ වෙනවා. අධර්මයන්ත් එහිමයි, ධර්මයන්ත් එහිමයි. ධර්ම මාර්ගයේ ගමන් කළාම මේක සැප මාර්ගය කියලා දන්නවා. අධර්ම මාර්ගයේ ගමන් කළාම ඒක දුක් මාර්ගය කියලා දන්නවා. ඒ දුකට යන මාර්ගයේ ගිහිල්ලා දුකටපත් වෙනවා. සැපයට යන මාර්ගයේ ගිහිල්ලා කෙනෙක් සැපයටපත් වෙනවා. බුදු කෙනෙක්ගේ අනුශාසනේ මේක තමයි ගැඹුරුම ධර්මය. සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදං. මේ දෙක වෙන් වෙලා හරියට මාර්ගයේ බෙදිලා එයා කුසලයේ ගමන් කරන කෙනෙක් වෙන්න ඕන. ඒ පියවර ඊළඟට එනවා නම් තමයි කුසලස්ස උපසම්පදා කියන තැනට එන්නේ. ඒ පියවරත් හොඳින් පෝෂණය වෙන කෙනාගේ තමයි පින්නතුනේ සචිත්ත පරියෝධපණං කියන தത്വයට යාගේ හිත සැකසෙන්නේ. තමන්ගේ හිත දමණය කරගත යුතුයි, මේ අවබෝධ කරගත යුතුයි කියලා කියනවා. පිළිතුරු මෙතෙන්දී තියෙන්නේ පළමුවෙන්ම තියෙන්නේ චේතනාන්විත. චේතාන්විත ස්වභාවය. චේතාන්විත ස්වභාවය, චේතනාව නරකේ පිහිටා කටයුතු නොකිරීම කියන එක තියෙන්නේ පින්තුනේ. එහෙම ක්‍රියාවක් තහනම් කිරීමක් නෙමෙයි තියෙන්නේ, චේතනාව තහනම් කිරීමක් තියෙන. මේ චේතනාව වැරද්දේ පිහිටා මේ කොපි කොලයක් ගත්තත් වැරදේ පින්තුනේ. චේතනාව හොඳ 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 විදියට පිහිටවලා කටයුතු කරන වැඩපිළිවෙලක් තමයි මේ හිත සංවර කිරීමේලා කටයුතු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ පදනමක් නැතුව හිත පවත්වන්න පුළුවන් නම් අනේ අකුසලයේ පිටා කටයුතු කරනවා. බලන්න ඔබට දවසෙම ජීවත් වෙන්න පුළුවන්ද කියලා උත්සාහ කරන ලෝභ, ද්වේෂ, මෝහ පිටවන්න නැතුව සිටින්. කියන්නේ චේතනාවේ පිටවන්න නැතුව කටයුතු කරන්න පුළුවන් නම් අන්න එයා සුදුසුයි මේ මුළු ලෝකෙම විවේචනය කරන්න. ඔක්කොටම බනින්න එයා සුදුසුයි. ලෝභ, දේශ, මෝහයේ සිත නොපිහිටවා කටයුතු කරන කෙනෙක් වේද අන්න එයා සුදුසුයි මුළු ලෝකෙටම අනුශාසනා කරන්න, මුළු ලෝකෙටම බනින්න. එයා බනින්ද මුළු ලෝකෙටම? කාටවත් බනින්නේ නැහැ බින්දුතුනේ, කාටවත් දොස් කියන්නේ නැහැ. අඟුලිමාලට දොස් කියන්නෙත් නෑ, අම්බපාලට දොස් කියන්නෙත් නෑ, චිංචිවාණිකාවට දොස් කියන්නෙත් නෑ, ඈ පොක්කරසාදට දොස් කියන්නෙත් නෑ, ආලවකට දොස් කියන්නෙත් නෑ, රුචි රෝමට කර රෝමට දොස් කිව්වෙත් නෑ. ඒක තමයි බුදුවරුන්ගේ ස්වභාවය පිළිතුරේ. ඒකයි එනිසා ලෝභ, දේශ, මොහ පාවිච්චි කරන්නේ නැතුව ඉන්න කෙනා, අලෝභ අද්වේෂ අමෝහයේ පිහිටපු කෙනා තමයි මුළු ලෝකෙටම මේ ධර්මය කියන සුදුසු විවේචනය කරන සුදුසු බැනවදින සුදුසු කෙනා. ඒ අය බැනවදින්නේ නැහැ කවදාවත්. දුස් කියන්නේ සසර පිළිබඳව තියෙන අවබෝධය මිත්‍යා දෘෂ්ටියෙන් වැහිලා තියෙන පිළිතුර. මේ කර්මයේ කර්මඵලයක් තියෙනවයි කියන එක එක්තරා දේශපාලන කණ්ඩායමක් විසින් වහලා තියෙනවා, ගොඩක් ආගම් වලින් වහලා තියෙනවා. කොහේ ගියත් මම නෙමෙයිනේ කියලා කල්පනාවක් දීලා තියෙනවා. ප්‍රඥාහීන යුගයක් එනකොට පින්නතුනේ ඇත්ත ධර්මානුකූලයි නිහඬ වෙනවා, වනගත වෙනවා. ප්‍රඥාහීන පිරිසක් ලෝකෙ බිහි වෙනකොට ධර්මය කියන අය වනගත වෙනවා, නිහඬ වෙනවා. මොකද හේතුව මිනිස්සුන්ට මේක තේරුම් යන්නේ. තේරුම් කළා දෙන්න ගියාම වැරදිකාරය බවට පත් වෙන්නේ ඔව් තේරු කරලා යන්න දෙන්න කෙනා. හරියට බින්නතුනේ අපේ මිනිස්සු තරයට සමහර තිරිසන් සත්තු වගේ. සමහර තිරිසන් සත්තු මලවල පැටලෙනවා. පැටලුනහම යම්කිසි සත්භාවයෙන් මිනිස්සෙක් එතෙන්ට ලං වෙනවා ඒ මලෙන් ඒ සතාව නිදහස් කරන්න. නමුත් සතා තිරිසන් නම් මොකද කරන්නේ? සතා තිරිසන් නම් මොකද කරන්නේ? ඔව් ලං වෙච්ච කෙනා අපා කනවා. ඉතින් අන්න ඒක නිසා මේ මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න බැහැ. මේ මාව මුදවන්න එන කෙනාද, මරක් කන්න එන කෙනාද කියලා හොයා ගන්න බෑ. ඒක තමයි තිරිසංකම කියන්නේ. ඉතින් සවිඥානික බුද්ධියක් තියෙන්න ඕන පිළිතුරේ. මේ දඬුවම, මේ සැර වචනය, මේ කෝටුපාර අපේ නිවන සඳහාද, යහපත සඳහාද, අයහපත සඳහාද කියලා අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ අවබෝධය නැති වෙනකොට තමයි ඉතින් ලෝකේ දැන් ක්‍රියාත්මක වෙලා අම්මා තාත්තා ගැහුවත් මේ නඩු දාන්න පුළුවන් විදියට අදලා පිට රටවල්වලදී මම කිව්වා මහවල් වැරද්ද කිව්වා මං කිව්වා ඔබට හොඳ වේවලක් අරගෙන ගහන්න මහත්තයා කෝටු පාරවල් දෙකක් කිව්වා මාත් කාපෝ ලංකාවේ වගේ නෙමේ හාමුදුරුවනේ මේ ගැවොත් අපිව පොලිසිය කෙලිම අරන් යනවා මේ ළමයි ළමයාට එහෙම ගහන්න බෑ කිව්වා මං කිව්වා ඔබට තියෙන එකම වෙදකම ඔච්චරයි කිව්වා වෙන කරන්න දෙයක් නැහැ කිව්වා ඉතින් ඒක තමයි එක්ක මං කිව්වා පොලිසියට දැනුම් දීලා ගන්න කියලා ඈ අම්මේකට වේදකමකට මේක ගහන්න පොලිසියට දැනුම් දීලා ගහන්න කියලා ඒක කරන්න බෑකුව මේ සායනාද ඉතින් ඒ නිසා වැරදි තැනකට ලෝකේ හදමී යනවා වැරදි තැනකට ලෝකේ හදමී යනවා ඈ විනාශයට ලෝකේ හදමී යනවා ඒක 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 පිනුතු ලෝක විනාශ කිට්ටු වෙනකොට මිනිස්සු කරගන්න දේවල් ලෝක විනාශ කිට්ටු වෙනකොට මිනිස්සු කරගන්න දැන් මීට වඩා පිනුතුනේ මේ වර්තමානයේ පවතින කොරෝනා රෝගයට වඩා දරුණු රෝගාබාධ ඇවිල්ලා මුළු ලෝකෙම මිනිස් ජනගහනය ශූන්‍ය වෙන්නට ඉඩ තියෙනවා දැන් මේකම ත්‍රස්තවාදීන් සහ නොයෙකුත් අය හොඳ ක්‍රමවේදයක් හැටියට දැන් ඉතින් න්‍යස්තිකාවිය රෝමේව නිකන් හොයලා මහන්සි වෙන්න ඕනේ නැහැ ලොකු බුම්බ හදලා දැන් මෙන්න මේ වගේ වෛරසයක් පොට්ටක් හදාගත්තනම් ඕ රටවල් පිටින් විනාශ කරන්න පුළුවන් කියලා ත්‍රස්තවාදීන් පවා දැන් හොඳට ඇහැ යොමාගෙන ඉන්නේ වැඩේට දැන් ලෝකෙ එහෙමයි පෙනුනේ ජනසූන වෙන්නේ මේවට කියන්නේ සන්නිපාත රෝග කියලා ඒක එක සන්නිපාත රෝග වගේ පැතිරී ගිහිල්ලා බෝ වෙලා ගිහිල්ලා ලෝකේ ජනගහනය නැත්තර නැති කරලා දානවා මිනිස්සුත් මැරෙන්න බය නැහැ ඇයි හේතුව මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවිතේ තම දොහිතුවක වටිනා අගයක් නැහැ එතකොට අගයක් නැති ජීවිතේ අද මලත් එකයි හෙට මලත් එකයි කියන ඔය ඡන්දී ඉන්නවනේ පාරේ කිසිම අගයක් නැති අනුන්ගේ දේවල් මංකොල්ල කාලා කාලා බීලා හැදිච්ච ඡන්දි පාතාල කල්ලිකාර වෙනවා උන්ට ජීවිතේ අගේද අගේ නෑ ඒ මිනිස්සු කියන්නේ මේ දැම් වෙඩි කාලා මරුණත් කමක් නෑ කියලා කියන්නේ කිසි දෙයක් පිළිබඳව තැකීමක් නෑ අන්න ඒ වගේ ස්වභාවයකට මිනිස්සු ඇවිල්ලා තියෙනවා මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකමක් ඇති වෙන විදියට වැඩ කරේ නැති වුනහම ජීවිතේ වටිනාකමක් දැනෙන්නේ ජීවිතේ අගයක් දැනෙන්නේ නැහැ ජීවිත නිකන් කළු ගල් වගේ මැණික් ගල් වගේ නෙමෙයි කළු ගල් වගේ කළු ගලක් නම් ඉතින් කොයි වෙලාවෙ නැති වුණත් ඕක ප්‍රශ්නයක් නැහැ නේ ඕන තරක දාලා යන්න පුළුවන් මැණික් ගලක් නේ වටින්නේ ආන්න ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිත මිනිස්සුන්ට අගේ නැති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ කුසලයේ හීන වෙච්ච නිසා කුසලයේ හීන වෙච්ච නිසා පෙන්නතුනේ ඒ දැහැමි මාර්ග ක්‍රමවේද වලින් තියෙන නීතිමය රටාවකින් පින්නතුනේ මේ කුසලය වර්ධනය වෙන්නේ නැහැ නීතියේ පැවැත්මේ. මානව හැඟීමකින් තමයි මේ ඒ කුසලය වර්ධනය වෙන්නේ. ඒ නිසා ඒක ඒක අර නීතිමය ස්වරූපයෙන් ඒක දකින්න බෑ. සමහර රටවල සමහර සතුන් එක කාලයකට මරන්න තහනම් එතකොට හරි සත්භාවයයි හරි ආදරේ සතාට මරන්නේ එක කාලයකට ඒ සත්තු මරන්න පුළුවන් එතකොට මේකයි අපි කියන්නේ මේක නීතිමය ක්‍රමවේදයකින් නෙමෙයි මේ මානව කුසලය වර්ධනය වෙන්නේ මිනිස්යාගේ තියෙන හොඳ සංවේදනාවන් වලින් පින වර්ධනය වෙන්නේත් එහෙමයි හොඳ සංවේදනාවන් වලින් මිනිස්සේ ජීවිතේ හොඳට හොඳ දේ හරි විදියට විඳින්නේ තේරුම් ගන්නේ ලස්සන දකින්නේ මිහිරියාව දකින්නේ සංවේදනාවන් වල. එතකොට උසස් සංවේදනාවන් මිනිස්සුන්ට තියෙනවා. දැන් සමහර රටවල් වල තියෙන සංවේදනාව ඉතාම නරකයි. ඒ සංවේදනාවන් වල ඒ රටවල් වල බහුලව චිත්‍රපට බවට පත් වෙන්නේ ගොඩාක් වෙලාවට මරා ගන්න, පොටා ගන්න, එහෙමත් නැත්නම් හොල්මන් බීතිය උපදවන, ත්‍රාසය උපදවන දේවල්. එතකොට එයාගේ එවැනි සංවේදනාවල් තියෙන මිනිස්සු ඉන්නවා. ඒක නිසා තමයි ඒවට ආස. ඊළඟට ඒ සංවේදනාවල් මේ සමාජේ බෝ කරන දරුවන්ට ගේම් ෂෝ කියලා එවනවා. ඒකෙන් එවන්නේ මොනවද? තුවක්කු තියාගෙන හැංගි හැංගි වෙඩි තියන්න, හැංගි හැංගි වෙඩි තියන්න. ඒවට සල්ලි හම්බෙනවා කියලා, එක එක තෑගි හම්බෙනවා කියලා පවා වැඩ කරමින් මේ වැරදි සංවේදනාව ලෝකේ පතුරවනවා. ඒකට කවුරුත් බලින්නේ නැහැ. මේ හොඳ සංවේදනාවක් උගන්වනකොට තමයි, ඒකට තමයි දොස් කියන්නේ. ඒක තමයි පින්නතුනේ අපායට බර මිනිස්සු වැඩි, අපාගාමී මිනිස්සු වැඩි. ඉතින් නරක සංවේදනාවන් ඒ තමන්ගේ දරුවන්ටත් ඒව දීලා උඹ වෙඩි තියපන් අනිත් අයට, දුන්නෙන් වෙඩි දීති ඉඳපන් කියලා දෙනවා. ඉතින් මිනිස්සු මර මර ඉන්නවා. ඒ දරුවා අනාගතේ මොනව නොකරයිද? මොකද චින්තනය හැඩගැහෙන්නේ දන් දෙන්න නෙමෙයි, වෙසක් කූඩු හදන්න නෙමෙයි, මිනිස්සුන්ව මරණ චින්තනයක් හැදෙනවා. ඒ නිසා එයාගේ මේ දරුවත් කවදක හරි විනාශයට බවට පත් වෙන නිසා, දරුවන්ට අධ්‍යාපනය කියලා පාසල පමණක් නෙමෙයි හොඳ ගුණ ධර්ම උගන්වන්න ඕන. නැත්නම් වයසට ගියාම තමන්ට හොඳ දරුවෝ බලාපොරොත්තු වෙන්න පුළුවන් කම නැහැ. ඒ වගේම හොඳ දරුවන්ගෙන් හොඳ ආශිර්වාදයක් ලබා ගන්නට මව්පියොත් හරියට ධර්මානුකූලව අලෝභාද්වේෂාමෝහගෙන චිත්තයන්වල පිහිටලා හොඳ කුසල බලයක් හිමි කෙනෙක් බවට පත් වෙන්න ඕන. නැත්නම් තමනුත් ඒ දේ අසංග්‍රහය හරි ලබන්න කුසලයේ තමන් ළඟ නැති වුණොත්, පින තමන් ළඟ නැති වුණොත් පින්නතුනේ තමන්ට ඒ දේවල් භුක්ති විඳින්න බැරුව තමන්ට ඒවා හිමි වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ කර්ම විෂය, ධර්ම විෂය, ලෝක විෂය, මහා න්‍යායන් ගොඩක තමයි පින්නතුනේ අපේ මනුස්ස ජීවිතය පැවතින්නේ කියන එක අපි හොඳට පවත්ත ගන්න ඕන, තේරුම් කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ එක දහම් පදයක් ඇතුළේ මුළු දහම්මම අන්තර්ගතයි. කොතනින් මතක් කළත් ඒ ගාථාවේ සූත්‍රයේ වෙනසක් වෙනවා මිසක්, නමුත් ලෝභ දේශ මොහේ වෙනසක් වෙන්නේවත්, අලෝභ ද්වේෂය මොහේ වෙනසක් වෙන්නේවත් නැහැ පින්නතුනේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මය ඒකායන මාර්ග සියලු පාපයන් දුරලා කුසලයේ වඩාගෙන සිත දමනය කර ගැනීම, සිත අවබෝධ කර ගැනීමේ මහා මෙහෙයක් පද්ධතියක් තමයි තියෙන්නේ. ඒක අනේකාකාරයන් වලින් එක එක පුජ්‍යලයන්ට කියපු අවස්ථා ටික තමයි තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ ගැඹුරු ධර්ම කරුණු, සරල ධර්ම කරුණු කියලා අපි කොටස් කරගත්තට එකම ධර්මයක්, එකම ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක ගැඹුරු වෙන්නෙත්, ඒක සරල වෙන්නෙත් එයාගේ තියෙන බුද්ධි පරිමාණය අනුව වෙනතුනේ. දැන් සමහර අයට ගැඹුරුම ධර්ම කරුණකුත් සරලයි. ඒකට හේතුව ඒ ඇත්තන්ගේ බුද්ධි ඥානය හොඳයි, හොඳට ඒක තේරෙනවා. සමහර අයට ඒක සරලයි කියලා වැටහෙනවා වැරදි විදියට තේරුම් ගත්ත නිසා. වැරදි විදියට තේරුම් අරගෙන සරලයි කියලා හිතනවා. බලනකොට තේරුම් අරගෙන තියෙන වෙන දෙයක්. ඒ නිසා මේ ධර්ම සංනිවේදනය කියලා කියන්නේ ඒක වචන නොමැතිව සිදුවෙන සංනිවේදනයක්. වචන වලින් කරන්න පුළුවන් කමක් නැහැ. අකුරු වල කිසිම තැනක ධර්මය ලියලා තියන්න පුළුවන් කමක් නැහැ. නිරන්තරයෙන්ම වචන වලින්, අකුරු වලින් එහා තමයි ධර්මය පවතින්නේ. ඒ ධර්මයේ පින්නතුනි කාටවත් චින්තනය කරන්න, හිතලා හිතන්න පුළුවන් කමක් නැහැ. ස්ත්‍රියකට පුරුෂයෙකුට අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ සාමාන්‍ය ආගමිකයෙකුට, ජාතිකයෙකුට, වර්ගිකයෙකුට කවමදාකවත් අවබෝධ වෙන්නේ නැති දහමක් මේ ලෝකේ තියෙනවා. ඒ ධර්මයේ පින්නතුනි කිසිසේත්ම හිතන්නවත් බෑ ලෝභ දේශ මොහයෙන් පිරිච්ච මිනිසෙකුට. ඒක සැඟවිච්ච ධර්මයක් පින්නතුනි. ඒක බොහෝම ඉෂිවර දහමක්. ඉෂිවර දහමක් පින්නතුනි. අර සුමනා සූත්‍රවල, සෝමා සූත්‍රවල වගේ දේශනා කරලා තියෙන්නේ මේ ස්ත්‍රියකට පුළුවන්ද කියන චෝදනාව පවා ලැබිලා තියෙනවා. මොකද මේක මේ ධර්මයේ මාර්ගයට පිවිසෙනකොට මේ මහා ඉෂිවරුන්, මහා ඥානවන්තයන් දකින ධර්මයක් මේක සාමාන්‍යයට දකින්න පුළුවන්ද කියන කාරණය පවා ඒ කාලේ මතු වෙලා තියෙනවා. නමුත් සසර පාරමී බල කුසල තියෙන මේ අඳුරෙන් ආලෝකයට යන, ආලෝකයෙන් ආලෝකයට යන බොහෝම සුළු පිරිසක් මේ ලෝකයේම පෙනුතුනි ධර්මය විවේචනය කරනයි කෝටි 600ක් මැති ධර්මයේ ඇතුළ ඝන අනුගමනය කරන අය ඇත්තේ ඒක කෝටි ඒකට අඩු ප්‍රමාණයක් ඇති ධර්මයේ හරියට අනුගමනය. ඒකෙන් අවබෝධ කරගන්න අය පෙනුතුනි ඔබ දහස් ගානක් ලක්ෂ ගානකට පරිවර්තනය වෙයි පොඩි ගානකට. ඊට පින්නතුන ඒකත් අනුගමනය කරගෙන හරියට ජීවිතේ ගොඩනගා ගන්න පිරිස සිය ගානක් බවට පත් වෙන්නටත් ඉඩ තියෙනවා. ඒ තරම් ගම්භීර දෙයක් මේ විශ්වය තරණය කිරීම වගේ දෙයක්. මේකේ ඒකේ රසවත් බව ලැබෙන්නේ ඒ විශ්ව ස්වභාවයට, ඒ විශ්ව ධර්මයට කැමති අයට පමණයි. කොහොමත් මේ ලෝකයේ ඉන්නවා එක එක විෂයන් වලට කැමති අය ඉන්නවා. ඒ ඒ විෂයන් වලට කැමති අයට ඒ විෂය තමයි අදාළ වෙන්නේ, වටිනාකමක් දෙන්නේ. ධර්ම විෂය කියන කෙනෙකුට කෙනෙකුට වටිනාකමක් ඇති වුණොත් එයා ඒ ධර්ම විෂයෙන්ම කොහොම හරි ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරනවා. මේක අලුතෙන් දෙයක් කරන්න දෙයක්, අලුතෙන් ගැඹුරු දෙයක් හොයන්න දෙයක් නැහැ මෙතන. මෙතන තියෙන්නේ තමන්ගේ හිත නතර කර ගැනීම විතරයි කරන්න තියෙන්නේ. හිත කියන එක මොකක්වත් කොයිකවත් තියෙන තැනක් නෙමෙයි. තමන් මෙතන එක් ගෂ්ඨණය කරලා ලෝභ දේශ මොහ උපද්දවන්න නැතුව ඉන්නයි තියෙන්නේ. විවිධ හේතු මත දෘෂ්ටීන් මත ගෂ්ඨණය වුණාම මොකද වෙන්නේ? උපද්දවන්න පුළුවන්. දැන් ඕනම කෙනෙක්ගේ හිතක් ඉස්සරහට ගිහිල්ලා මිනිස්සුෙකුට පුළුවන් ඕන දෙයක් උපද්දවන්න. ඔබට බැරිද තව කෙනෙක් ළඟට ගිහිල්ලා ඔහු තරහා ගස්සන්න බැරිද? මොකද ඒ ඔහු සම්ප්‍රදායෙන් අකමැති දෙයකට පහර දුන්නා නම් එච්චරයි කරන්න තියෙන්නේ. යම්කිසි ආගමක් අදහන කෙනෙක් ඉන්නවා නම් දැඩි භක්තියෙන් ඔහු තරහා ගන්න, ඔහුගේ පිළිම අරගෙන පොළේ ගැහුවා නම් ඔහුට තරහා යනවා. මොකද ඔහුගේ ගෂ්ඨණය. හැබැයි එතන වෙන ආගමික කෙනෙක් හිටියොත් ඒ පිළිම ළඟ මෙන්න තරහා යන්නේ නැහැ ඒකට. ඇයි ඒ? එයා ඒ පිළිමෙට බැඳිලා නැහැ. අන්න ඒ වගේ තමයි වෙනසයි. ඒ නිසා තමන්ගේ චිත්ත ශක්තියින් වල තියෙන ගෂ්ඨන ක්‍රමවේදයට අනුව තමයි යා කම්පණය වෙන්නේ. ඉතින් මේකට ලොකු ධර්ම කරුණක් ඕනේ. ප්‍රායෝගික ඔබේ පැවැත්ම තුළ ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. නමුත් ඒක මහා ගැඹුරු කාරණයක්, අති විශාල ගැඹුරු කාරණයක්. ඒක මිනිස්සුන්ට ලේසියෙන් තේරුම් කරගන්න ලේසි නෑ. අමාරු කාරණයක් බවට පත් වෙනවා. එබැවින් පින්නතුනේ ධර්මය තමන්ගේ ජීවිතේ පැවැත්ම සමග ජීවිතානුබද්ධව එදිනෙදා තමන්ගේ ක්‍රියාකාරකම් එක්ක තමන්ගේ සිතුම් පෙතුම් එක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. අන්න ඒකට අපි කියනවා තමා තුලින් දකිනවා, තමා තුලින් ධර්මය දකිනවා. ඒතකොට කියවන්නේ තමන්, පොත්පත් කවුරුවක්වත් නෙමෙයි කියවන්නේ. තමන් තමයි කියවන්නේ, තමා තමා පිළිබඳව කියවනවා. ආත්ම ගවේෂණය, ආත්ම ගවේෂණය තමා තමා කියවනවා. ඉතින් ඒ නිසා තමා තමා කියවන්න, තමා තමා අවබෝධ කරගන්න, තමා තමාගේ තියෙන මමත්වය දුරීබෝධ කරගන්න, දුරු කරගැනීම සඳහා හැම දිනාටම භාග්‍ය වාසනාව සැලසේවා කියලා මේ ප්‍රාර්ථනා කරනවා. සාදු. අද දවසේ බොහොම සදහැසිතින් ධර්මයට නායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය දිස්ත්‍රාමුදලගේ පින්වත් වෛද්‍යතුමිය. එතුමියගේ බලාපොරොත්තු බවට පත්වන්නේ මීට වසර 5කට පෙර ආතුව අපාතරයේ සමුගත් ජයවිලාන් සිල්වා මැතිතුමාට පින් අනුමෝදන් කිරීම. එතුමන්ගේ සසර ගමන සුවපත් වේවා, යහපත් උත්පත්ති භාවයන් ලැබේවා, ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවන්ත සිටින මෑණිවරු දෙපළට, චිත්‍රා ප්‍රේමවර්ධන පින්වත් මෑණියන්ට හා සුමනා ප්‍රනාන්දු පින්වත් මෑණියන් වහන්සේට ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා, ධර්ම අවබෝධයන් වේවා, සිත කය වචනය සංවර කරගන්නටත්, ඒ වගේම තව තවත් දුරට ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සලසා ගන්නටත් මේ කුසල ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ භාවනා මධ්‍යස්ථානයේ සියලුම දායක කාරක පින්තුන් ඇතුළු රටේ වාසය කරන ඒ රජදරුවන් ඇතුළු මේ මොහොතේදී කොරෝනා වෛරසය ජය ගැනීම සඳහා කටයුතු කරන වෛද්‍යවරු හෙදෙහෙදියන් ඇතුළු සෑම සියලු දෙනාටම රාජ්‍ය නායකයන් ඇතුළු ඒ සියලු දෙනාටමත් ලෝකවාසී වූදුරට පත්වෙච්ච හැම දෙනාටමත් මේ වූදුරු වලින් නිදී ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සැලසේවා. දැහැමි සිත් මිනිසුන්ගේ සිත් තුළ ඇති වේවා. සද්ධර්මයේ ලෝ බැබලේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත කොරෝනා වෛරසයෙන් මිය පරලෝ යන්නට යෙදුණු ඒ සියලුම අයට සාංසාරික වශයෙන් යහපතක් වේවා. සම්මා දිට්ඨිය මුණ ගැසේවා. කුසලයෙන් දුරු වේවා. කුසලයේ පිහිටා ජීවිත නිවනින් සනසා ගන්නට ඒ හැම දිනාටමත් භාග්‍ය වාසනාව නිවීම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු සත් ප්‍රාර්ථනාවන් ඇතුව අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළේ වෛද්‍ය දිස්නා මුදලිගේ පින්වත් වෛද්‍යතුමිය එතුමිය ලතාවිල ආරෝග්‍ය සැප වර්ධනය සැලසෙන්නට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාද රැකවරණය ශක්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසද්ධා ච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසද්ධා ච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං. ආකාසද්ධා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාතේ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ බන්තේ පූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. අභිවාදන සීලස නිච්චං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාදු විසම්පත්ති. පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිඤ්ඤතෝ. සියලු සත්වයෝ සියලු රෝග පීඩාවන්ගෙන් දුරු වී නිවිසන සේවා ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝව සියලු සත්‍යයන්ගේ මෙහපත පිණිස නිවීම පිණිස පවතිවා. සාදු සාදු සාදු.